ප්‍රශ්න සභානායකතුමා ඔබතුමාට විනාඩි 9යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම පසුගිය කාලය තුල මේ IS ත්‍රස්තවාදය ගැන මේ රටේ සංවාදයක් තිබුණේ අප්‍රේල් මාසේ 21 කලින්. අප්‍රේල් මාසේ 21 කලින් අපි පාර්ලිමේන්තුවේ දැන් අවුරුදු ගණනාවක් ඉන්නවා. නමුත් මේ පාර්ලිමේන්තුව තුලවත් IS ත්‍රස්තවාදය ගැන සංවාදයක් තිබුණේ මේ IS ප්‍රහාරය බලාපොරොත්තු රහිත ප්‍රහාරයක්. දැන් ඊයේ මේ නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට කීප දෙනෙකුට අප හමුණා. ඒ අපදීමේදී විනිශ්චකාරවරිය මෙහෙම කියනවා. මේ බෝම්බ පිපිරීම සිදුවන කාල වකවානුව වඩායි යුද්ධය නිමාවි. වසර 10ක පමණ කාලයක් ඉතාමත් සාමකාමී යහපත් කාලවකවානුවක් වූ අතර මහා පරිමාණ මිනිස් ඝාතන කිසිවක් වාර්තා නොවූ කාලවකවානුවක් බව කිව යුතුය. එවැනි කාලවකවානුවක් ගැනද අධිකරණය මනස යොමු කළ යුතුය. අධිකරණයක් යථාර්ථවාදී විය යුතු බවත් පිටසක් වලින් පැමිණි අයවලුන් මෙන් තීන්දු තීන්ද නොගත යුතු බවත් යම් නිගමනයකට එළඹීමේදී මතු පිටින් පමණක් බලා තීන්දු තීරණ වලට නොඑළඹිය යුතු බව 1993 ශ්‍රී ලංකා නීති වාර්තාවේ සඳහන් වෙනවා. මේ ප්‍රහාරයට ප්‍රථමයෙන් ශ්‍රී ලාංකිකයන්ට වසර 10ක අධික කාලයක් විශාල අවාසනාවන්ත මෙවැනි සිද්ධීන් සිදු වුණේ නැත. එතකොට මහේස්ත්‍රාත්වරියක් කියනවා, ඇත්ත වශයෙන්ම මේක බලාපොරොත්තු රහිත ප්‍රහාරයක්. ලංකාව තුල කිසිම සංවාදයක් තිබුණේ නැහැ IS ත්‍රස්තවාදයක් ඉස්මතු වෙලා කියලා. ජනතා බිත්තු පෙරමුණේ පාර්ලිමේන්තුවේ ඉන්නවා, අපි ඉන්නවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා, ඔහොට්ටුව ඉන්නවා. කවුද නැගිටලා කිව්වේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ IS ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා? කිව්වේ නැහැ. මොකද පසුගිය අවුරුදු 10 තුල සාමකාමී වාතාවරණයක් මේ රටේ තිබුණා සර්. මේක බලාපොරොත්තු රහිත ප්‍රහාරයක්. අන්තවාදී සංවිධාන තිබුණා. නමුත් ඒ අන්තවාදී සංවිධාන ත්‍රස්තවාදී ප්‍රහාරයකට අනුගත වෙනවයි කියන තොරතුරක් අපිට ලැබුණේ. ඒක තමයි ඇත්ත. ඒ වගේම මේ අපේ හිතවත් අනු දිසානායක මන්ත්‍රීතුමා මේ තොරතුරු ගැන කතා කරුවා. මේ තොරතුරු නිශ්චිත නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමා. මම මහේස්ත්‍රාත්වරයා කියපු දේ කියන්න. මම ඉල්ලීමක් කරනවා තරුණාංශලා මේක සමන් දෙන්න කියලා. එම ලිපිවල අවසානයේ සඳහන් වන අන්දමට සහරාන් යන අයසිය බුහුණු පුතේ ඔස්සේ සිය අනුගාමිකයින් අභිප්‍රේරණය කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් රහසිගත තොරතුරු පිළිබඳ රහසිගත විමර්ශන කරන බව සඳහන් කර ඇත. මේක තමයි වැදගත්. ඒ අනුව රාජ්‍ය බුද්ධි ප්‍රධානියා එවන් ප්‍රහාරයක් ගැන දින වකවානුවක් සම්බන්ධව සඳහන් කර නැත. බුද්ධි ප්‍රධානියා මේ ප්‍රහාර ගැන දින වකවානුවක් සටහන් කළා නැහැ කියලා මහේස්ත්‍රාත්වරයා කියනවා. මේක තොරතුරක් පමණයි. මහේස්ත්‍රාත්වරයා ඊයේ කියනවා බුද්ධි ප්‍රධානියා ප්‍රහාරයක් ගැන දින වකවානුවක් සටහන් කෙරුවේ නැහැ කියලා. මේ නඩු තියෙන්නේ. ඉතින් මේක තමයි ඇත්ත. තොරතුරු ආවා. නමුත් දින වකවානුවක් දැන් මේ මම කඩදා කළ මේ don't disturb me please. එතකොට මම මේ කතා කරන්නේ මේ ඊයේ නඩු තියද්දෝ. මේ අනුර දිසානායක ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්න වලට උත්තර ඔක්කොම මේකේ තියෙනවා. එතකොට දුන්නද අප දෙන්නක තීන්දුවක් දුන්නද? අප තීන්දුවක්. ඒක තමයි. ඔව් අප ඒක තීන්දුවක්නේ. අප තීන්දුවක් කරේ තීන්දුවක්. ඒ අනුව රාජ්‍ය බුද්ධි ප්‍රධානියා එවන් ප්‍රහාරයක් ගැන දිනබකවාඩුවක් සම්බන්ධයෙන් සදාන් කර නැත. එමෙන්ම 2019 අප්‍රේල් මාස 20 වෙනිදා 21 වෙනිදා පෙරවරු 8:46ට යොමු කර ඇති WhatsApp අඩවිදිකින් තමයි බුද්ධි ප්‍රදානිය මේ තොරතුරු ඇරලා තියෙන්නේ. WhatsApp එකේ මේ 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 මහේස්ත්‍රාත්වරය කියන්නේ WhatsApp අඩවිදිය ගැන සඳහන් කිරීමේදී ඉතාම වැදගත් බුද්ධි තොරතුරක් දැනුම් දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් භාවිතා කළ යුතුයයි WhatsApp ක්‍රමයේ මගින් එවැනි තොරතුරක් ලබා දීම ප්‍රඥාගෝතර නැත. ඒ දැනුම් ගැනීමෙන් පසු පළමු සැකකරු එය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇත. WhatsApp එකෙන් තමයි පළමු සැකකරුට ආවේ. ඕ පොලිස්පතිවරයා යොමු කරලා තියෙනවා. ඒදී දෙවැනි සැකකරු සඳහන් කර ඇත්තේ එම තොරතුරු සම්බන්ධයෙන් පහළ නිලධාරීන් දැනුවත් කර ඇති බවයි. ඉතින් මේක තමයි ඇත්ත. පුවත්පත්වල එක එක දේවල් කියන්න පුළුවන්. දිනේ දුන්නා, වෙලාව දුන්නා, ID කාඩ් නම්බර් දුන්නා කියලා. නමුත් මහේස්ත්‍රාත්වරිය කියනවා එවැනි දැනුම් දීම සිද්ධ වුණේ නැහැ. WhatsApp පණිවිඩ හරහා තමයි වැරලා තියෙන්නේ. දින වකවානුවක් ගැන කිසිම දවසක බුද්ධි අංශය සඳහන් කළේ නැහැ කියලා. එතකොට මේ විශ්වාසභංග යෝජනාව දිහා බැලුවම ආරක්ෂක ඇමතිවරයාට වගකීමක් නැහැ. ඔක්කොම තියෙන අගමැතිතුම කැබිනට් මණ්ඩලේ මන්ත්‍රීවරු. එතකොට ආරක්ෂක ඇමතිවරයාට දැන් මේ විශ්වාසභංග යෝජනාවේ ඔබතුමාලා ආරක්ෂක ඇමතිවරයාගෙන් සදාන් කරලා තියෙනවද? සදාන් ඇයි අගමැතිවරයා විතර සදාන් කරන්නේ? මේක හිතාමතා කරපු එකක්. අගමැතිතුමාවයි අපිවයි කැබිනට් මණ්ඩලේ අමාරු වෙනද? ආරක්ෂක ඇමතිවරයා ගැන වචනයක්වත් කියලා තියෙනවද? දැන් පොඩ්ඩක් කිව්ව ප්ලීස්. ඇයි ආරක්ෂක ඇමති දැන් පොඩ්ඩක් ඉන්න. ආණ්ඩුව තමයි. නමුත් අගමැතිතුමා නමින් සඳහන් කරනවා. කැබිනට් මණ්ඩලේ නමින් සඳහන් කරනවා. ඇමතිවරු නමින් සඳහන්. ඇයි ආරක්ෂක ඇමතිවරයා සර් ඊයේ මේ නඩුකාරයා ආරක්ෂක ඇමතිවරයාගේ වකීම් ගැන මේ නඩු තීන්දුව තියෙනවා. මේක පොඩ්ඩක් අහගෙන ඉන්න. පොඩ්ඩක් ඉන්න. නෑ නෑ දෝෂාභියෝගනේ. තමුන් නාසලා හිතාපතා මේක ෂේප් ඩයයෙන් ගෙනහැලා තියෙන්නේ. ෂේප් ඩයයෙන් මේ විශ්වාසවත් යෝජනාව ගෙනහැලා තියෙන්නේ. ආරක්ෂක ඇමතිවරයා ගැන වචනයක් නෑ. අගමැතිවරයා තමයි වැරදිකාරයා. පොඩ්ඩක් ඉන්නකෝ ප්ලීස්. දැන් බලන්න මේ මහේස්ත්‍රාත්වරයා කියනවා ආරක්ෂක ඇමතිවරයා ගැන. රාජ්‍ය බුද්ධි සේවාව මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳ සියලු වගකීම් පැවරෙන්නේ ආරක්ෂක ඇමතිවරයාට. මේ කියනවා. ඒතර මේ නඩු තීන්දුව කියනවා සර් ආරක්ෂක ලේකම්වරයාට යම් කිසි තොරතුරක් ලැබුණාම එතුමාට බලයක් නැහැ ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරු කැඳවන්න. Secretary of Defense has no powers to summon the service chiefs. මේ නඩු තීන්දුව කියනවා ලේකම්වරයාට බලයක් නැහැ. ඒ බලය තියෙන ජනාධිපතිතුමාට ආරක්ෂක ලේක ඇමතිතුමාට. එතකොට අප්‍රේල් මාසේ 9 වෙනිදා මේ තොරතුරු ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වුණාම ආරක්ෂක අමාත්‍යවරයා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට අවශ්‍ය නියෝග දෙන්න තිබුණා. මේක කියනවා. එතකොට මෙතන කියනවා ආරක්ෂක ලේකම්වරයාට සර් බලයක් නැහැ. ආරක්ෂක ඇමතිවරයාගේ බලතල ආරෝපණය කරගන්න. මේ නඩු තින්දුවේ තියෙනවා. මේ අප තින්දුවේ ආරක්ෂක ලේකම්වරයාට බලයක් නැහැ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට කැඳවන්න. ආරක්ෂක ඇමතිවරයාගේ බලතල ආරෝපණය කරගන්න ආරක්ෂක ලේකම්වරයාට බෑ. මේ නඩු තින්දුවේ තියෙනවා. ඉතින් මේක තමයි මේක කෙදින්ම ගරු එක්සත් ජාතික පක්ෂියටත් ගරු අගමැතිවරටත් මඩ ගහන්න ගෙනාපු උත්සාහයක්. මොකද මේ ඊයේ දුන්න අප නඩු තීන්දුව අනුව ආරක්ෂක ඇමතිවරයාට තමයි බුද්ධි සේවාව පොලිස් දෙපාර්තමේන්තුව සියලු වගකීම් පැවරෙන්නේ. ඔව්. ඒකට ඕගොල්ලෝ උත්තර දෙන්නකෝ. එන ආරක්ෂක ඇමතිවරයාගේ නම විශ්වාසභාජනව සදාන කළා නැත්තේ? මේක මේ අගමැතිවරයයි එක්සත් ජාතික පක්ෂ පිට පටවන තමයි මේක තබුනාද මේ නඩු තීන්දුව කියවද අද ලංකාදීපේ 10 වෙනි පිටුව තියෙනවා මේ නඩු තීන්දුව කියවද මේක එතකොට තබුනාසෙලා කරපු වැරද්ද ආරක්ෂක ඇමතිවරයාට කිසිම දෝෂාරෝපණයක් එල්ල කළා නැහැ හරි හරි ඔව් ඔබ දන්නවා තබුනාදේලා විරුද්ධ වැඩ කරුවා අනිත් එක දැන් මේ ස ඇයි අපි තේරීම් කාර්යක සභාවපත් කෙරුවේ දැන් මේ 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 ප්‍රශ්න අහනවා අපිත් අහන්නේ මේ ප්‍රශ්න ඒකට තමයි තේරීම් කාර්යක සභාවපත් කෙරුවේ අපිටත් දැනගන්න ඕන කොහෙද වැරදුද කියලා ඒකයි අපි කියන්නේ මේ තේරීම් කාර්යක සභාවට අගමැතිතුමාට එන්න කිව්වත් ජනාධිපතිතුමාට එන්න කිව්වත් යන්න ඕන මොකද අපි මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා දැනගන්න තීරේ පිටිපස behind the scenes මොකද උනේ කියලා දැන් තේරීම් කාර්යක සභාව පත් කරපු නිසා තමයි අපි දැනගත්තේ මේ තානාපතිකමක් මේ එක සැකකරයෙකුට ලබා දෙන්න උත්සාහයක් ගත්තා කියලා දැන් තේරීම් කාර්යක සභාව නැත්තම් ඒතරතුර එනවා එක 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 චූදිතේ කිව්වා බට තානාපතිකමක් දෙන්න හැදුවා අස්සලා යන්න කියලා. ඒතොර එයා අස්සුන්නේ නඩුවටුට. මේව තමයි ජනතාව දැනගෙන කැමති. ඒතොර සහරාන්ට. සහරාන්ට තමුන්නාසලා මුදල් දුන්නා කියලා හෙලිදරව් වෙලා තියෙනවනේ. සහරාන්ට. සහරාන්ට ස පසුගිය රජ කාලේ. මුදල් දුන්නා. දැන් ඒකට අපි හිටපු ආරක්ෂක ලේකම්ම කැඳවන්න අදහසක් තියෙනවා දැන් සරත් කොන්සේක මැතිතුමා කියලා තිබ්බ හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති අගමැති කැඳවනවා කියලා. ඉතින් මේව තමයි තොරතුරු කියන්නේ. මේ තේරීම් කාර්යක සභාව පත් කෙරුවේ තීරේ පිටිපස සිද්ධ වෙච්ච දේවල්. ආරක්ෂක කවුන්සලයේ මාස ගානේ දීර්ඝ ඇස් වෙලා නැහැ. අගමැති වෙලා එන්නේ එන්න කියන්නේ. ඒක අපි පිළිද? අගමැති වරයාට එන්න කියන්නේ නැත්තම් අගමැති වරයා අගමැතිවරයා කොහොමද මේකට වක් කියන්නේ? අනිත් එක මේ අවස්ථාවේදී මට කියන්න තියෙන්නේ මේ සිද්ධිය වෙලා හමාරයි. නමුත් රජය ඉතාමත් ඉක්මනින් පැය 24ක් ඇතුළත මේ දැල මේ ත්‍රස්තවාදී දැල කඩන්න අපි පීවර ගත්තා. ඉතාමත් කෙටි කාලයක් තුළ. ඒ වගේම වන්දි ගෙවීම සම්බන්ධයෙන් අපි 99%ක්ම ඒ අවශ්‍ය වන්දි මුදල් අපි සියල්ලම ලබා දීලා තියෙනවා. ඒ වගේම උරුණෑගල සිද්ධිය වයඹ පළාතේ මිනු අඟුඩ කවුද ටීවී එකේ හිටියේ ඒකේ? අපිද? කවුද ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා හතර දෙනෙක් එළියට ගත්තේ? අපිද? මේ ජාතිවාදී වපුරන්න හදනේ සර්. ඉතින් මම දැන්වත් කියනවා ප්‍රමාද වෙලා හරි මේ ජාතිවාදී වපුරන එක නවත්තන්න. මොකද අපේ රටේ මුස්ලිම් අය ද්‍රවිඩ අය අපේ සිංහලයාගේ නෑද? ද්‍රවිඩ අයත් ආවේ ඉන්දියාවෙන් අපිත් ආවේ ඉන්දියාවෙන්. ඒක අපි පිළිගන්න ඕන. සමහරව එක පිළිගන්න කැමති නෑ. අපි දෙගොල්ලෝ බාවි ඉන්දියාවේ ද්‍රවිඩ අය සිංහල අය. මං ගියේ සතියේ පාර්ලිමේන්තුවේ කිව්වා මුස්ලිම් අය ඉස්ලාම් භක්තිකය ලංකාවට එනකොට 16 වෙනි සියවසේ කාන්තාව වරන් ආවනේ අපේ සිංහල කාන්තාවට විවාහ කරගත්තේ. නැගෙනහිර පළාතේ මුස්ලිම් අය කියනවා අපේ අම්මල සිංහල. ඔබතුමා දන්නවා උඩු රැටියෙක් හැටියට නැගෙනහිර පළාතේ මුස්ලිම් අය පදිංචි කරේ මහනුවර සෙනරත්තුමා තමයි පදිංචි කරුවේ. මොකද ඕලන්දක්කාරයන් එයා එලෙව්වහම 16 වෙනි සියවසේ වෙළඳාමට ආවේ එලෙව්වහම මහනුවර රත්තුමා හම්බ වෙනවාම ඉස්ලාම් ජාතිකයන්ට. දැන් කාලනම් හම්බ වෙනවත් මොනවා වෙයිද? නමුත් මහනුවර රත්තුමා සානුකම්පිකව කිව්වා නැගෙනහිර පළාතේ ඔයගොල්ලෝ පදිංචි වෙන්න මං වෙනුවෙන් නැගිරිර පළාත බලා ගන්න කියලා. ඉතින් ඒ විදිය තමයි අපේ සිංහල රජවරු ක්‍රියා කරන්නේ. වවුනියාවේ දේවස්ථානය හදන්න මහනුවර සෙනරත් අත්තුපාතබයි හිටපු දුන්නේස. කතෝලික පියතුමන්ලට ජෝසප් වාස් පියතුමා ගේ මේ ළඟදී සාන්තුවරයක් කෙරුවා පාපවාසය ආවම බුදුවා දන්න මහනුවර තීරේ එතුමා මිහිදන් කෙරුවේ මහනුවර. ඉතින් මහනුවර රජවරු අපේ රටට ආදර්ශයක් දීලා තියෙනවා. මේ ජාතිවාදයෙන් තොර සංස්කෘතියක්. ඒක සමහරවිට මැදමුළු සංස්කෘතියේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් මහනුවර රජවරු සියලු ජාතියෙට ද්‍රවිඩ රජවරු හිටියේ. මම ඔබතුමාට හොඳ කතාවක් කියන්න මගේ කතාව අවසන් කරන්න කලින් නරේන්ද්‍ර සිංහ රජතුමාගෙන් පස්සේ සිංහල රාජවංශය අවසන් වුණා. පුදුම දන්නවද? රජකමට සිංහල කුමාරයෙක් හිටියා, ද්‍රවිඩ කුමාරයෙක් හිටියා. සිංහල කුමාරයා තමයි උනම්බුවේ බණ්ඩාර රජුරුවන්ගේ උනම්බුව කුමාරියාමගේ දරුවෙක්. ඒ වගේම හිටියා විජයරාජ සිංහ කියලා නරේන්ද්‍ර සිංහගේ දේවීනාංශගේ සහෝදරයා. දැන් ද්‍රවිඩ කුමාරයයි සිංහල කුමාරයයි අතර තරජයක් තිබ්බා. මල්වත්ත යස්ගිරි මහානායකවරු තෝරගත්තේ කවුද? සිංහල කුමාරයා තෝරගත්තේ නැහැ, ද්‍රවිඩ කුමාරයා තෝරගත්තා. ඇයි ඒ? මොකද එතුමා ආගමට ලැදි, බෞද්ධ ආගමට ලැදි. උනම්බුවේ බණ්ඩාර සෙල්ලක්කාරයා කියලා එයා වයින් කියලා ද්‍රවිඩ කුමාරයාට රජකම දුන්නා. එයා තමයි විජයරාජ සිංහ රජු හැටියට රජ වුණේ. ඉතින් අපේ මේ සංස්කෘතිය අපේ රටේ තියෙනවා. නමුත් මේ ඉතිහාසය දැන් උගන්වන්නේ නැහැ පාසල්වල. උගු දෙන්නේ දන්නේ 56 ජයග්‍රහණයි, 77 ජයග්‍රහණයි, එක්සත් ජාතික පක්ෂය 71 කරල්ලයි, 89 කරල්ලයි. ඕවා විතරයි දන්නේ. මේ ඉතිහාසය දන්නේ නැහැ. මට මතකයි 71 කරල්ල එන කාලේ අපි නීති විද්‍යාලේ හිටියේ සර්. කවුරුත් බලාපොරොත්තු වුණාද 71 එකවර මෙහෙම පහර දෙයි කියලා? බලාපොරොත්තු වුණාද? අපි නීති විද්‍යාලේ ඉන්නකොට එක රාත්‍රියක පොලිස් ස්ථාන 37කට ගැහුවා. දැනගෙන හිටියේ නැහැ. මේකත් ඒ වගේ තමයි සර්. මේ පාර්ලිමේන්තුව තුලවත් පිටවත් ඉස්ලාමීය ත්‍රස්තවාදය ගැන කතා කරුවේ නැහැ කවුරුවත්. ආණ්ඩු පක්ෂ කතා කරුවෙත් නැහැ, විපක්ෂ කතා කරුවෙත් නැහැ. නමුත් උණයින් පස්සේ දැන් ඔක්කොම මේක ගැන කතා කරනවා. ඉතින් මම කියන්නේ අපේ ජාතික සමගිය ආරක්ෂා කරලා අපි ඉදිරියට යන්න ඕන. අපේ රට ගොඩ ගන්න නම් ජාතික සමගිය අත්‍යවශ්‍යයි. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් එදා මහනුවර ගිහිල්ලා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්තුවා. ඊට පස්සේ මල්වත්තේ අස්ගිරි මහානායකවරු මොකද්ද කිව්වේ? ඒකට අනුබල දුන්නද නැහැ. මුස්ලිමයිට කිව්ව ආණ්ඩුවට එන්න කියලා. අන්න ඒක තමයි මැදපිළිවෙත කියන්නේ, මිඩල් පාත්. එක්කෙනෙක් උපවාස කෙරුවා, බලාත්කාරයෙන් ගිහිල්ලා අවසරයක් ගැතුවා. මල්වතු අසගිරි මහානායකවරු කිව්ව ආණ්ඩුවට එන්න. අපි කැමති නැහැ මුස්ලිම් ජනතාව ඉවත් කරලා මේ රට ආණ්ඩු කරන්න. ඉතින් මේ සියලු දේවල් වලින් පාඩම් ඉගෙන ගන්න සිද්ධියෙන් පස්සේ කතා කරන්න පුළුවන්. දැන් අණ්ඩු කුමාර මහත්තයා කතා කරුවේ මේ තොරතුරු සිද්ධියට කලින් ඔක්කොම දැනගෙන හිටියාවත්. මේ ඔක්කොම දැනගත්තේ සිද්ධියට පස්සේ. මම තමුන්වාසෙල්ලගේ ඉල්ලීමක් කරනවා, ඊයේ මහේස්ත්‍රාත්වරිය දුන්න නඩු තීන්දුව කියවන්න. ඒක කියවුවොත් අපිට වැරදුනේ කොහෙද කියලා අපිට හඳුන ගන්න පුළුවන්. ඉතින් ඒ මහතා මේ පාර්ලිමේන්තුව ඉදිරියේ තබමින් ගරු අගමැතිතුමාට චෝදනා කරන්න එපා. අනිත් එක සර්, අගමැතිතුමා මේක දැනගත්තයින් පස්සේ බලන්න ආරක්ෂක මණ්ඩලයට උපදෙස් දීලා තිබ්බා අගමැතිතුමා එන්න කිව්වත් යන්න එපා කියලා. ඒකනේ ඒගොල්ලෝ ආවේ නැත්තේ. අගමැතිතුමා ඒ කට්ටියනේ එන්න කියලාත් ඒගොල්ලෝ ආවේ නැහැ. අගමැතිතුමා ගියා ආරක්ෂක අමාත්‍යාංශයට නියතමානීව. ගිහලා පැය භාගයක් එළියේ වාඩි වෙලා හිටියා. මේ විදිහට තමයි උපදෙස් දීලා තිබ්බේ. ඉතින් අගමැතිතුමා දොස් කියන්නේ කොහමද? අණ්ඩු කුමාර මැතිතුමා. අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවක් හැටියට අපි වෙච්ච පාඩම් වලින් කරුණු අරගෙන අපි එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනගින්නේ. අපි සියලු දෙනාම අප කැපවීම කියන පරිදි ඉදිරියට බලමින් මගේ වචන සත්‍ය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ගරු වාසුදේව නානකර මැතිතුම ඔබ වහන්සේ විනාඩි 9යි ඊට කලින් නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමා මුලසර පැමිණෙනවා.
Honorable වාසුදේව නානකර
මැතිතුමනි, පළමුවෙන් මම කිය යුතු වන්නේ තරා ඉතිහාසයේ ආශ්‍රයක් තමයි මේ ආණ්ඩුව පිහිටවන්නට උදව් වෙච්ච උදවිය අද මේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනේ. එසේ වීම ගැන අපි සතුටුයි. නමුත් මේකෙන් කළු අඟුරු වල කළු පාට ඉවත් කරන්නට බැරි බව අපි ඒ අවස්ථාවෙම කිව යුතුයි. එහෙම කියමනක් තියෙනවා. කිරි දියණී එවියත් අඟුරු සුදුවන කලෙක් නම් නැත්තිය. නමුත් කමක් නැහැ, අපට අද අවස්ථාවක් ලැබෙලා තියෙනවා විශ්වාස භංග යෝජනාවක් සාකච්ඡා කරන්න. මේ විශ්වාස භංග යෝජනාව ගැන අපි කවුරුත් දන්නවා මේ ආණ්ඩුවට කට උත්තර නැහැ මේ ප්‍රශ්නයේදී. සිද්ධිය වෙන බව නිශ්චිතව කියා තිබුණේ නැති බව අපේ කිරියල්ල සභානායකතුමා කියන නඩුකාරතුමිය ඊයේ අපදෙනවාට වඩා එහා කටයුත්තක් ඉටු කිරීමට ඉදිරිපත් වෙලා තියෙන බව මමත් දැක්කා. නිශ්චිත වශයෙන් දෙයක් වෙන්න යන බව දැනගැනීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට, ආණ්ඩුවේ රාජ්‍යයට, රාජ්‍යයේ ආරක්ෂක අංශවලට. ඒ පිළිබඳව තමුන්ගේ වගකීම ඉටු කරන්න බැරිවීම නිසා කාටවත් එක කියන්න බෑ කියලා මේ විනිශ්චාසනයකින් කියවුණාය කියලා අද මෙතන සභාවේ ඔබතුමා දක්වන. දැන් මේ මම අහන්නේ දැන් දිගටම ජනමාධ්‍යවල පළ වුණා මේ ජිහාද් සටන්කරුවන් පුහුණු වෙනවා. ජිහාද් සටන්කරුවන් ප්‍රහාරයන්ට සූදානම් වෙනවා. මේ නෑ ජනමාධ්‍යවල පෞගිය අවුරුද්දක කාලයක් තිස්සේ. එතකොට මොකද තමුනාසේ කිව්වේ? ඒවා ජාතිවාදය. තමුනාසේ ඒවට කිව්වා ජාතිවාදය. මේ බිල්ලු මවන්න එපා කිව්වා. තවත් අය කිව්වා හැලිය කිමුල්ලු දකින්න එපා කිව්වා. දැන් හැලිය කිමුල්ලු දැක්කා නම් හොඳයි නේද? ඒකයි මම කියන්නේ තමුනාසේලා මේක සොෆ්ට් පෙඩල් කළා. මේ ප්‍රශ්නය හේතුවක් තියෙනවා තමුනාසේලා සොෆ්ට් පෙඩල් කිරීමට. තමුනාසේලාට ඡන්ද එකතු වෙන අය මුස්ලිම් ජාතිකයන්ගේ. මුස්ලිම් ඡන්ද බහුල වශයෙන් තමුනාසේලාටයි ලැබෙන්නේ. ඒ අයගේ සංවිධානවල නායකයොත් තමුනාසේලාගේ කැබිනට් මණ්ඩලය ඇතුළේ ඉන්නේ. ඒගොල්ලෝ ඔක්කොම ආණ්ඩුවත් එක්ක එකට පොදි ගැහිලා ඉන්නේ. ඒ අයත් ආණ්ඩුවත් අතර තිබෙන සම්බන්ධය නිසා මේවා පිළිබඳ සෙවීම ආණ්ඩුව යටවත් කළා. ඇයි ආණ්ඩුව එහෙම කරන්නේ? ඇයි ඒ නායකයෝ එහෙම තමුන්නාස්ලාට බල කරන්නේ? මේ ජිහාඩ් කාරයින් ගැන තොරතුරු දුන්නොත්, ඒවා ගැන පරීක්ෂණ පවත්වන්න ගියොත් මුස්ලිම් සමාජයේ ඇතිවෙනවා ඒ ගැන රිදීමක්. මුස්ලිම් සමාජයේ ඇතිවෙනවා ගැන රිදීමක්, ඇතිවෙනවා බෙදීමක්. ආණ්ඩුවට විරුද්ධව මුස්ලිම් කණ්ඩායමක් ඇතිවෙනවා. ආණ්ඩුව මේ ගැන හොයන්න බලන්න ගියොත් ඒ නිසා තමයි මේවා යටපත් කළේ. ඒකේ ප්‍රතිඵලය තමයි මේ අවසානයේ තමුන්නාස්සේලා අද මේ රටේ ජනතාවට විඳින්න සිද්ධ කරලා තිබෙන්නේ. මෙච්චර තොරතුරු දින වකවානු නැති වුණත් මට යහමුණා විෂ්ණුකාන්ත් කියලා එක්තරා දේශපාලන නායකයෙක් මඩ කලපේ. එයා අපට කිව්වා දැන්ට අවුරුදු දෙකකට ඉස්සෙල්ල එයා රාජ්‍ය බුද්ධිංශයේ ප්‍රධානයට දැන්නුවා මෙන්න මේ වගේ තත්ත්වයක් ගොඩනැගෙමින් එනවා. මේ වගේ තර්ජනාත්මක තත්ත්වයක් මේ වගේ ප්‍රහාරක බලයක් ගොඩනැගෙමින් තිබෙනවා. මේ වගේ ප්‍රචණ්ඩ ආකල්පයකට පිරිස එකතු කරමින් ඉන්නවා. මේ වක්කම් බුද්ධයන් සතුව තිබුණා. තමුන්නාසියලගේ වාර්තා අරගෙන බලන්න. ඒ වාර්තාවල කොච්චර මේ ගැන අනතුරු ඇඟවීම් තිබුණාද කියලා. අන්තිමට වනාත විල්ලුවෙන් මතු වුණා පුහුණු වෙඩි පිටිය ආයුධ, නවීන ආයුධ, වෙඩි බෙහෙත්. ඒ ගැන හෙවිල්ල කොහමද නතර වුණේ අපිට කියන්න? කොහමද ඒ ගැන හෙවිල්ල නතර වුණේ? කවුද ඒකට මැදිහත් වුණේ? ඇමතිවරයෙක් මැදිහත් වෙලා, මහා ඇමතිවරයෙක් නෑ සමාවෙන ආණ්ඩුකාරයෙක් මැදිහත් වෙලා මේවා ඒ වෙලාවේ යටපත් කරයි කියන එක දැන් කවුරුත් දන්න තොරතුරක්. ඇයි එහෙම කළේ? මේවා පිළිබඳ පරීක්ෂණ එළිදරව් වෙලා මේක ඇදෙන්න ගත්තනම් නවතින්න කොතෙන්ද කියලා කියන්න බෑ. එහෙම වුණා නම් මේ ආණ්ඩුවත් එක්ක මුස්ලිම් සමාජයේ රැඩිකල් බලවේග ගැටෙනවා. ඒ නිසා මුස්ලිම් නායකයෝ තමුන්නාසලාට කිව්වා මේව හොයන්න යන්න එපා. මේක හොයන්න ගිහිල්ලා මේකෙන් ඇතිවෙන්නා වූ අවුල අපිට විශාල පාඩුවක් ඇති කරයි අපේ ඡන්දවලට. එන්න ඒකයි පළවෙනි කාරණය. අගමැතිතුමාට තිබුණ වෙනම මේකේ න්‍යාය පත්‍රය. අගමැතිතුමා බලාපොරොත්තු වුණා මේ සිද්ධියෙන් පසුව ඇතිවෙන්නට නියත වශයෙන්ම ඉඩ තිබුණු විශාල මුස්ලිම් විරෝධී කෝලාහලය. මේ රටේ මහා කලබැගෑනියක් ඇති කළා. දහස් ගණන්, දස දහස් ගණන් සරණාගතයන් මේ සිංහල ජනයා අතර ජීවත් වෙන මුස්ලිම්වරු ඉවත් වෙලා නැගෙනහිර පළාතට යන්න පටන් ගනී. ඒ සමගම මේ රටේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගත අංශ මැදිහත් වෙන්න පටන් ගනීවි. ඒ සමගම මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කියලා
විනාඩි දෙකක් තියෙනවා.
ආරක්ෂාව වෙනුවෙන් කියලා ඇමරිකන් හමුදාවලට මැදිහත් වෙන්න ඔවුන් හදාගත්තු තියෙනවා සූත්‍රයක් R2P කියල. මේවා එතුමාගේ බලාපොරොත්තු. එතකොට ඡන්ද තියෙන කතාව ඉවරයි. එතකොට මේ රටේ මැතිවරණ ඉවරයි, ප්‍රජාතන්ත්‍රවාදී ඉවරයි, කොලාහලයක්, සරණාගතීන් දසදහස් ගණන්, මේ පැත්තෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතාංශ මේ මැදිහත් වෙනවා, මේ පැත්තෙන් R2P යටතේ ඇමරිකන් හමුදා දැන්තමත් කෙලහලාලා බලා හිටි අවස්ථාව පෑදෙනවා. මෙන්න මේතකොට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අභාවයට පත් වෙන. මේකයි බලාපොරොත්තු වෙන්නේ තමුන්නාසේලාගේ නායකයාට. තමුන්නාසේලාගේ නායකයාට තිබුණා වෙනම න්‍යාය පත්‍රයක්. ඒක අපි කවුරුත් දන්නවා. ඒ නිසා අපි මේ පිපිරීම සම්බන්ධය කල්ලාතුව දැනගන්න බැරි වුණයි කියනකොට ඒක තමයි ලොකුම විශ්වාස භංගයේ යෝජනාව ඔබතුමන්ලට එල්ල වෙන්නේ. රජයක් කියනවා අපිට කලින් දැනගන්න බැරි වුණා. ඊළඟට කියනවා ඇයි මේ අගමැතිතුමා විතරක්, ඇයි අර ආරක්ෂක ඇමැතිතුමා මේකට වග කියන්නේ නැද්ද? මේවා ඔක්කොම තමුන්නාසේලාගේ ප්‍රශ්න. තමුන්නාසේලා මේ පාපොච්චාරණයක් කරන්නේ. අපිට ඒක කරන්න බැරි වුණා, අපිට හොයාගන්න බැරි වුණා. අපේ ආරක්ෂක ඇමැති අපි අතර එකඟත්වයක් නැතුව හිටියේ. මේවා ඉතින් අපේ කාරණාද? මෙන්න ඒ නිසා අපි තමුන්නාසේලාට කියා හිටින්නට ඕන මේ විශ්වාස භංග යෝජනාවට එක දෑයි තමුන්නාසේලාට කරන්න පුළුවන්. තමුන්නාසේලාගේ ප්‍රකාශ අනුව තමුන්නාසේලාට වැරදීම් වෙලා තියෙනවා නම්, හරියට හොයාගන්න බැරිවීම් වෙලා තියෙනවා නම්, වාර්තා පිට වාර්තා ආපුවා ජනමාධ්‍යවල දිගටම පළවෙච්චා පළවෙදි මේ ජිහාද් සටන් කරුවන් ගැන තොරතුරු හොයාගෙන ඔවුන් මෙල්ල කරන්න මර්ධනය කරන්න බැරි වෙලා තියෙනවා නම් තමුන්නාසේලාට කියන්න තියෙන්නේ මෙයා කුල්පා කියලා විතරයි. අපි තමයි වැරදිකාරයෝ, අපෙන් තමයි මේ වැරද්ද උනේ. ඒ නිසා මේ විශ්වාස භංග යෝජනාවට අඩු ගානේ ඡන්දෙ නොදී වැලකී ඉන්නේ කොහොඳයි? ආණ්ඩු පක්ෂයේ ඉන්න මේ පිළිබඳව දන්නා වූ උදවිය. එහෙම නැත්නම් අවසාන වශයෙන් මේ ආණ්ඩුව මේ කරපු අපරාධ ගැන තවත් අපරාධ වැලක කොටසක් හැටියට මේ රටේ කවදාවත් නොවූ විරු ඓතිහාසික ඛේදවාචකයක නිර්මාතෘවරු හැටියට මේ රජය මේ රටේ ඉතිහාසයට එක් වෙනවා. මම කැමති මේ අවස්ථාවේ ඔබතුමාගේ අවසිරිය ඉල්ලන්න කතා කරන්නේ මේ ඉඩම් විශේෂ විදුලි දාන පනතක් ඉදිරිපත් කළා තියෙන කෙටුම් පතක්. මේකට විරුද්ධව උසාවි ගිහින් තිබෙනවා. ඒ උසාවි ගිහින් තිබෙන අතර ජනාධිපතිතුමා කියලා තියෙනවා මම එකඟ වුණේ නැහැ මේ කෙටුම් පතට. මම දීලා තියෙනවා වෙනත් සංශෝධන. ඒ සංශෝධන ඇතුළත් වෙලා නෙමෙයි මේ පනත් කෙටුම් පත ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ ලිපි දීලා තියෙන්නේ ජනාධිපතිතුමා. ඉතින් ඒ නිසා මම කියනවා මේ ලිපි දෙක ඔබතුමා ඉදිරියේ ඉදිරිපත් කරනවා. මොකද සිකුරාදාට නියමිතව තියෙනවා මේ ඉඩම් විශේෂ විධිවිධාන කොමිෂන් සභා පනත ගැන සභාව විසිර යන වෙලාවේ යෝජනාවක්. ඉතින් අපේ ස්ථාවර නියෝග අනුව අධිකරණයේ මෙය සැලකීමට භාජනය වෙමින් තිබෙද්දී ජනාධිපතිතුමාගේ මේ ලිපි මේ විදිහට ප්‍රකාශ කර තිබෙද්දී මේ සිකුරාදා මේ ප්‍රශ්නය සාකච්ඡාවට ගැනීම සුදුසුද කියලා ඔබතුමාගෙන් මම විමසන්න
කැමතියි.
මම ඉල්ලනවා ඔබතුමාට මෙන්න මේ ලිපි දෙකත් සැලකීමට.
ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාගේ සංශෝධන අපි කමිටි ස්ටේජ් එකේ ඉදිරිපත් කරනවා කියලා එතුමාට කැබිනට් එකේ පොරොන්දු වුණා. කැබිනට් මණ්ඩලයේදී එතුමාගේ සංශෝධන ගැන අපි කමිටි ස්ටේජ් එකේ ඇතුළත් කරනවා කියලා පොරොන්දු
වුණා.
Honorable, we agree.
ගරු කාරක සභා සභාපතිතුමනි, ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙනත් තියෙන්නේ අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය නිසා ආණ්ඩුවට එරෙහි බව අපි හැමදෙනාම දන්නවා. මේ විශ්වාසභංග යෝජනාවට මූලික වෙන්නේ පසුගියදා මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය. මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ අපේ සහෝදර ජනතාව පිළිබඳව මම මූලිකවම මුලින්ම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. අපි දින දෙකක් පුරා මේ විශ්වාසභංග යෝජනාව විවාද කරලා ඡන්දයක් පවත්වනවා. එයිදී පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කණ්ඩායම සභාපතිතුමා මේක අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. මේ විශ්වාසභංගයෙන් එක් පාර්ශ්වයක් පමණක් දෙනවාද අනිත් අය පරාජයට පත් වෙනවාද? එහෙම නොමැතිව මෙවැනි ප්‍රශ්න අපේ සමාජයේ යළි ඇති නොවන ආකාරයේ සංවාදයක් ඇති කිරීමට මේ ව්‍යාදය අපිට යොදා ගන්න බැරිද? මම හිතන්නේ එතන තමයි අපි එන්න ඕනේ. මේ ප්‍රශ්න ගන්නාවක් මේ අවස්ථාවේ මගේ හිතට එනවා සභාපතිතුමනි. මේ නිසා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ මේ විශ්වාසභංග යෝජනාවේ තියෙන කරුණු දෙස වඩාත් අවධානය යොමු කර ඉදිරි අපේ රටේ මෙවැනි විපතක් යලි නොවීමට අපි සියලු දෙනා වග බලාගත යුතු බව. එහෙම නැතුව නිලධාරීන් මත මේ ප්‍රහාරයේ වගකීම පටවන එක වැරදි. පොලිස්පතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට එරෙහි ඉදිරිපත් කර තිබූ මිනුමැරුන් චෝදනා පදනම් විරහිතයි කියලා ඊයේ ගරු අධිකරණය සඳහන් කළා. එයිදී මොවුන් දෙන්නට එල්ල කරලා තියෙන අනිකුත් සියලු චෝදනා ප්‍රශ්න සහගත බවත් මොවුන්ට ප්‍රකාශ සටහන් කරගන්නේ නැතුව අත්අඩංගුවට ගෙන තිබීමත් මේ සිද්ධියට පාදක වූ ජනාධිපති පරීක්ෂක මණ්ඩලය යම් පනතකට අනුව ස්ථාපත්‍ය කරපු එකක් නොවන බවත් ගරු මහේස්ත්‍රාත්තුමිය ප්‍රකාශ කළා. මේ නිසා මෙම පරීක්ෂක මණ්ඩලය අධිකරණ කටයුත්තකට අදාළ නොවන බව ගරු මහේස්ත්‍රාත්තුමිය ප්‍රකාශ කළා ගරු සභාපතිතුමනි. මේ අනුවත් අපිට පේනවා මේ ප්‍රහාරයේ වගකීම නිලධාරීන් පිට පටවල දේශපාලනඥයන්ට අත පිහිට ගන්න බැරි බව. I will come back to that later because I only have 9 minutes. You are the lawyer, I'm not. Yeah. Kalin Anur Kumar garu mantrituma kiwa me prahare gana me desapalanagyan danagena hitiya. Sieluma ematira danagena hitiya kiyala. Man etumata e welawae nagilla kiwa ehema deyak nemei. Man vinadiyak araganna me atta kathawa kiyan. Athawasenma api danagena hitiye naha. අපේ MSD එක අපිට මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා තිබුණේ නැහැ. බදාද මම හිටියේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කිව්වා අපිට පොලිසිය ඕනේ නැහැ කියලා ජනතාව අතරට යන්න. අපිටත් පොලිසිය ඕනේ නැහැ ජනතාව අතරට යන්න. මම බදාද බ්‍රහස්පතින්දා සිකුරාද හිටියේ තිරිගුණාමලේ. මම කිසි පොලිසියක් මාත් එක්ක හිටියේ නැහැ. මගේ පවුලත් එක්ක තමයි මම හිටියේ. බදාදා දිගටම ආසිරි පෙරේරා බිසොත්තුමා මට කතා කරලා කිව්වා අනුරාධපුරේ ප්‍රශ්නයක් තියෙනවා මන්ත්‍රීතුමා. ඒකට කරුණාකරලා මැදිහත් වෙලා මේක විසඳලා දෙන්න බැරිද? මං අහම මොකද්ද බිසොත්තුමා ප්‍රශ්නේ? පල්ලියට කල් ගහනවා. මෙතොදිස් පල්ලියට කල් ගහනවා. ඒක කණ්ඩායමක් ඇවිල්ලා. විශ්වාස කරන්න ගරු සභාපතිතුමනි, බ්‍රහස්පතින්දා මම IGP-වයි බිෂොප්තුමාවයි අගමැතිතුමා හම්බු වෙන්න ඒ මේ මීටිමක් arrange කරා. එතෙන්දී IGP බිෂොප්තුමයි අගමැතිතුමා අනුරාධපුරයේ මෙතොදිස් පල්ලියට ගල් ගහන්න සූදානම් වෙනක සම්බන්ධයෙන් සාකච්ඡා කරා. මම සිකුර බ්‍රහස්පතින්දා ට්විටර් පණිවිඩයක් ගැහුවා. මං කිව්වා පොලිසිය දැනගන්න ඕනේ අනුරාධපුරයේ මෙතොදිස් පල්ලියට ගල් ගහන එක නවත්තන්න. එදා ගුඩ් ෆ්‍රයිඩේ එනවා, ඊළඟට පාස්කුවිරිදා එනවා, පොලිසිය මැදිහත් වෙන්න ඕනේ කියලා. අපි දැනගෙන හිටියානම් අපි එහෙමනම් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා ගරු සභාපතිතුමනි. මම අගමැතිතුමාට සම්බන්ධ කරනවා නම් IGP-වයි බිෂොප්තුමාවයි අනුරාධපුරයේ පල්ලියකට ගල් ගැහිමත් සම්බන්ධයෙන් ඔබ හිතනවාද? අපි දැනගෙන හිටියා කියලා කතෝලික පල්ලියට බෝම්බ ගහනවා, මිනි මරනවා කියලා දැනගෙන හිටියා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා හිටිනවා බොරු චෝදනා ගේන්න එපා. ඔබලාට ඕන විශ්වාස භංගයක් ගේන්න, ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි දැනගෙන ඉඳලා මුකුත් කරේ නැහැ කියලා කරුණා කරලා කියන්න එපා. අපි දැනගෙන හිටියා නම් මේක වෙන්න දෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ නිසා දේශපාලනඥය වගකීමක් තියෙන දැනගෙන හිටපු කට්ටිය කෙලිම මේ IGP-ටයි ඩිෆෙන්ස් සෙක්‍රටරියටයි විතරක් දාලා මේකෙන් බේරෙන්න හැකියාවක් නැහැ. නමුත් මේ සස්වාදී ප්‍රහාරයට පෙරහා පසුව සම්බන්ධයෙන් සිදුවන කරුණු නිසා බලන්න ඕනේ අපි දේශපාලන කෝණයකින් නෙවෙයි. අපි දේශපාලන විවිධ කාරණා පිළිබඳව වාද විවාද කරන්න පුළුවන්. නමුත් අපේ රටේ සියලු පුරවැසියන්ට බලපාන ඉතාමත් තීරණාත්මක කාරණයකදී අපිට දේශපාලන කණ්ණාඩියෙන් බලන්න බෑ. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරලා තියෙන විශ්වාස භංග යෝජනාවේ සඳහන් වැදගත් කරුණු පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. මේ විවාදය විනි මහත්මා මට්ටමකින් කරගෙන යන්න පුළුවන් නම් අපිට මේ රටේ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්. අපිට කියන්න බෑ අපි සර්ව සම්පූර්ණයි කියලා. අපිට කොතනකෝ වැරදුනා නම් ඒ වැරද යලිත් අපිට කරන්න බෑ. ඒ වැරද්ද නිවැරදි කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා මම අවධානය කරන්නේ මේ විශ්වාස භංග යෝජනාවේ අපගේ රාජ්‍යයට විරුද්ධව ගෙනාපු එකක් වුණත් අපි ඒ පරාජය කිරීමෙන් එහි තිබෙන වැදගත් කරුණු පරාජය නොකළ යුතු බවයි ගරු සභාපතිතුමනි. පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසිකන දඟලන බොහෝ දෙනෙකු මේ දවස්වල අපිට දකින්න පුළුවන්. ඕ නිදන්නේ මේක තමයි නියම වෙලාව කියලා ගරු සභාපතිතුමනි. මීට පෙර දවසකදී මම කරපු පාර්ලිමේන්තු කතාවකද කිව්වේ රට මෝන දීලා තියෙන තීරණාත්මක අභියෝග හැමෝම අපිට ළඟ බලන්න එපා, දුර බලන්න කියලායි. ඒක නිසාමයි ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ දෙන මේ විශ්වාස භංග යෝජනාව ආණ්ඩුවක් විදිහට අපි පරාජය කළත් එහි තියෙන වැදගත් කරුණු පරාජය නොකළ යුතුයි කියන්නේ. නමුත් සභාපතිතුමනි, ඉදිරි ඡන්ද ඉලක්ක කරගෙන එක්තරා කණ්ඩායම ජාතිවාදයේ වපුරනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව දිනෙන් දින මෙම රැල්ල මෝන් හිතා මතාම සැලසුම් සහගතව ගොඩනගෙන තියෙන බව කුඩා දරුවෙක් වුණත් පැහැදිලි වෙනවා. මම එදා කිව්වා වගේ අදත් කියනවා, අපිට මේ රට ගොඩනැගීම සඳහා සිංහල දෙමළ මුස්ලිම් බර්ගය ඇතුළු සියලු ජනතාවගේ එකමුතුව අවශ්‍යයි. එක මිටට පියාඹන්න අපිට බැරි නම් අපි පැටලෙලා ඉන්න දැලෙන් අපිට ගැලවෙන්න බෑ. සියලු මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදී නෙමෙයි සභාපතිතුමා. නමුත් සහරාල්ලා නිර්මාණය කරපු ත්‍රස්තවාදී අපි විනාශ කළ යුතුයි. අනුර කුමාර දිසානායක ගරු මන්ත්‍රීතුමා කිව්වා ඔවුන් කිව්වා කියලා මුස්ලිම් නැත්තා මරන්න ඕනේ. එහෙම කතා කරන්න කාටද හැකියාවක් තියෙන්නේ මේ රටේ? අපි ඔක්කොම මධ්‍යස්ථ වෙන්න ඕනේ. අපි හැමෝම ඒ ත්‍රස්තවාදී ගොඩට දාන්න බෑ. සහරාන් එහෙම කිව්වා කියලා සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු එහෙම කියන්නේ නැහැ. අපි මේ වෙනස සියුම් අවබෝධ කරගත්තොත් විතරයි මේ ප්‍රශ්නයට අපිට දිනන්න පුළුවන් ගරු සභාපතිතුමනි. මම සෑම විටම කියන ආකාරයට මුස්ලිම් සමාජය තුල ගොඩනැගීමෙන් තියෙන වහබ්වාදී අන්තවාදය අපි පරාජය කළ යුතුමයි. ඒ පරාජය කළ මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව එම සමාජයේ බලය තහවුරු කර ගැනීම සඳහා අපි උදව් කරන්න ඕනේ. අපි මධ්‍යස්ථ කට්ටියට ගහලා වට්ටලා ඒ
කට්ටිය වහබ්. විනාඩි එකක් තියෙනවා.
හොඳයි. කරෝතින් එහෙම අපි මොකද කරන්නේ? ඒ කට්ටියව අපි ඒ සහරාන්ලගේ පැත්තට තල්ලු කරන එකයි වෙන්නේ. ඒ වගේ මේ රටට එක නීතියක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පමණක් පාලනය වෙන පාසල් පද්ධතියක් සියලු ආගම් සඳහා එක් අමාත්‍යාංශයක් අපි හඳුන්වා දෙන්න ඕනේ. මේ දවස්වල මතුවෙම තියෙන ජාතිවාදී කණ්ඩායම් කරන කියන දේවල් වලින් සිද්ධ වෙන්නේ මධ්‍යස්ථ මතධාරී සාමාන්‍ය මුස්ලිම් ජනතාව අන්තවාදී ගොඩට තල්ලු කර දැමීමයි. ගරු සභාපතිතුමනි, මෙම ජාතිවාදීන්ට ඉඩ දුන්නොත් මේ රට මොවුන් සුසාන භූමිය දක්වා අරගෙන යනවා. කෙටි කාලීන ඡන්දයක් දිනන්න මොවුන් කරන දේවල් වලින් මේ රට ගොඩ ගන්න ඉන ජනතාව දිගු කාලීන සතුරන් බවට පත් වෙනවා. ඒක ජයග්‍රහණයක්ද ගරු සභාපතිතුමනි? නෑ, ඒක දරන්ත පරාජය. මම එක උදාහරණයක් ගන්නම්. මේ ඇට්ලස් බෑන්ක් මේ සම්බන්ධයෙන් මේ දවස්වල කතා වෙනවා. මේවා ගන්න එපා කියලා ජාතිවාදීෝ කියනවා. එහෙම කිව්වම මේගොල්ලෝ කියනවා, ඔයා කොහොමද එහෙම කියන්නේ? හලාල් කරන්න කියලා, හලාල් කරන්න කියලා ඒ කට්ටිය කියනවා. ඒ කට්ටියට බුලුවන් නම් අපිට අපිට බැරි කියලා අහනවා. දෙපැත්තෙම සාධාරණීකරණය කරනවා. අපි දෙතුන් පැත්තෙම මේ කරාම මේ වැඩේ අවුරුදු 15ක සිටින දරුවා අවුරුදු 75ක්ම බෙදලා ජීවත් වෙලා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ සභාපතිතුමනි. මේ කාරණා ජනතාව හොඳින් තේරුම් ගන්න ඕනේ. අපි මේ අවස්ථාව අවදි කළ යුත්තේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු ජාතීන්ට අවත් මධ්‍යස්ථ මතධාරීන්ගේ මතයයි. මම නැවතත් කියනවා, අපිට අවශ්‍ය වෙන්නේ තප්පර 30ක්ම නවත්වනවා. අපේ සමාජයේ වැඩිපුර ජීවත් වෙන්නේ මධ්‍යස්ථ මතධාරීන්. අපි ඔවුන්ට ශක්තිය ලබා දිය යුතුයි. අපේ රට සිංහල බෞද්ධ රටක්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නියම බෞද්ධ ජාතිවාදියෙක් නෙවෙයි ගරු සභාපතිතුමනි. නියම බෞද්ධ මිනිසාට පමණක් නොවේ, සතා සීපාවක් ගහකොළ කුරා කුඹුවෙක් හිංසා නොකරන, පීඩා නොකරන පුද්ගලෙක්. ඒ නිසා එවැනි පිරිසක් තමන්ගේ සහෝදර අනිකුත් ජනතාව සමග එක්ව සාර්ථක ගමනක් යන්න පුළුවන්. එදා අපේ නිදහස ලබා ගන්න අපි සියලු දෙනාම එකට හිටියනම් ඇයි අපිට ඉදිරියටත් ඒ විදිහට ඉන්න බැරි? එහෙමනම් ඒක එහෙම කරන්න පුළුවන් ගරු සභාපතිතුමනි. හැබැයි ඒ සඳහා අපි සියලු ජාතීන් ජාතිවාදී පරාජය කළ යුතුයි. මම නවත්වනවා. මේ සමාජයේ බලය සහරන්ලාට හෝ වෙනත් ජාතියකට ජාතිවාදීන්ට වෙනත් ජාතියක ජාතිවාදීන්ට අපි ඉදිරියට ලබා නොදිය යුතුයි සභාපතිතුමනි. අපේ දරුපැටවුන්ට බබලන ශ්‍රී ලංකාවක් ඇති කිරීම සඳහා අපි අද දිනේ මේ යුතුකම ඉටු කළ යුතුයි. අපේ රටේ බහුතරයක් වෙන මධ්‍යස්ථ මතධාරී ජනතාව මේ සඳහා පෙරමුණු ගනු ඇතයි මා
විශ්වාසය.
මූලාසනෙන් අවසරයි. මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනකොට මේ යෝජනාව පිළිබඳව සැකයක් මතුවෙනවා. මේ සැකේ මතුවෙන අපිට විතරක් නෙමෙයි, මේ සමාජය තුළ සැකයක් මතුවෙනවා. මේක සද්භාවයෙන්ම මේ විශ්වාසභංගයේ යෝජනාවක් ගේනවද, එහෙම නැත්නම් ආණ්ඩු ආරක්ෂා කරන මේ යෝජනාව ගේනවද කියලා. කෙසේ වෙතත් ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ වෙනකොට කතා වෙච්ච සාකච්ඡා දිහා බලපුවාම, අදහස් දිහා බලපුවාම ආණ්ඩුවේ බෙදීම තුළ මේ සිද්ධිය සිද්ධු නැයි කියන කාරණාව ඔප්පු වෙන්න ඕන තරම් කාරණා තියෙනවා. ආණ්ඩු පක්ෂෙන් කියනවා මේක ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා හැටියට වගේ කියන්න ඕනේ, ඇයි එතුමාගේ නම නැත්ත මේක කියලා අහනවා. අනිත් පැත්තට මේ පැත්තෙන් ආණ්ඩුවට හා අමාත්‍ය මණ්ඩලයට මන්ත්‍රීවරුන්ට චෝදනා කරලා තියෙනවා. මේ චෝදනා දෙක අපි බෝල දෙපැත්තට පාස් කරගැනීමත් සිද්ධ වෙන්නේ. ඒකෙන් පැහැදිලිව පේනවා මේ බෙදීම තුළ තමයි මේ සිද්ධිය වෙන්නේ කියලා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ සැකේ මතුවෙන්නේ මේ විශ්වාස භංග යෝජනාව පාදක වෙන්නේ පාස්කු ප්‍රහාරයත් එක්ක. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුට විරුද්ධව විපක්ෂයෙන් විශ්වාස භංග යෝජනාවක් ගේනවා. මේ පාර්ලිමේන්තුව තුළ ඒ විශ්වාස භංග යෝජනාව සාකච්ඡාවට ගැනීම ප්‍රමාද කරනවා. ඒ ප්‍රමාද කරන කාල සීමාව තුළ ජනතා විමුක්ති පෙරමුණෙන් තවත් යෝජනාවක් ගේනවා ආණ්ඩුවට විරුද්ධව. මේ ගේනල්ල මේ සාකච්ඡාව එදා මුස්ලිම් ඇමතිවරයාට විරුද්ධව ගෙනාපු යෝජනාව හිතාමතාම ආණ්ඩුව ප්‍රමාද කිරීමට කටයුතු කරනවා. ඒ කරන කාල සීමාව තුළ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරලා චෝදනා ලැබපු අයව නිර්දෝෂී කරන්න ආණ්ඩුව ලොකු උත්සාහයක් වෑයමක් දරනවා. මේ අද ජනතා විමුක්ති පෙරමුණෙන් ගෙනල්ලා තියෙන යෝජනාව ගේන හේතු වෙලා තියෙන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටලා, ඒ වගේම ආර්ථික වශයෙන් කඩන් වැටලා රට අස්ථාවර වෙලා රට ගෙනියන්න බැහැ කියන කාරණාව. දැන් මේක ගේන්නේ කවුද? මේ ආණ්ඩුව පත් කරන්න මේ හිටපු කණ්ඩායම්, ඒ අයම තමයි අද මට මතකයි පහුගිය දින 56 ආණ්ඩුව ගෙනාපු වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ එදා රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව රැකගන්න ඒ මන්ත්‍රීවරු විශ්වාස භංග ගේන දුවල පැනලා කටයුතු කරපු ඇති රූපවාහිනිය වල දැක්කා. ඒ නිසා එදා ඒ ආණ්ඩුව රැකගත් අය අද මේ විශ්වාස භංගෙ කියනවා. මේ ප්‍රහාරයෙන් මේ ආණ්ඩුවේ නොහැකියාව වගේම වගකීමෙන් තොරව කටයුතු කිරීම රටටම දැන් අවබෝධ වෙලා ඉවරයි. මේක කොයිතරම් සුදන කරන්න හැදුවත් කරන්න බෑ මුලසන මන්ත්‍රීතුමනි. මේ යෝජනාව ඉදිරිපත් කරලා මේ එදා අපි රිෂාඩ් බදුදීන් ඇමතිවරයාට විරුද්ධව මේ යෝජනාව කරුණු 10ක් මූලික කරගෙන මන්ත්‍රීවරු 64 දෙනෙක් අත්සන් කළ ගෙනල්ලා දුන්නේ. ඒ කරන ඒ යෝජනාවට සහාය පල් කරන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරුත් ඉදිරිපත් වෙලා හිටියා. ඒ නිසා ආණ්ඩුවේ බෙදීම පැහැදිලිව තිබ්බා. මේ බෙදීම නිසා තමයි ආණ්ඩුව මේක සාකච්ඡාවට ගන්න කටයුතු කරේ නැත්තේ. මොකද එහෙම වුණා නම් ආණ්ඩුව කඩන් වැටෙනවා, ආණ්ඩුවට ගෙනියන්න බැරි වෙනවා. ඒ නිසා උන් මේක සාකච්ඡාවට ගත්තේ නැහැ. මොකද ආණ්ඩුවේ මේ ප්‍රහාරය හෙලා දකින ක්‍රිස්තියානි මන්ත්‍රීවරු එළියට බහලා කිව්වා අපි මේකට සහයෝගය පළ කරනවායි කියලා. ඒ නිසා ආණ්ඩුව තුල බෙදීමක් ඇති වුණා. මේ බෙදීම නැති කරන්න මේ ආණ්ඩුවට විරුද්ධ යෝජනාවක් ගෙනහම අර මන්ත්‍රීවරු කවුරුවක්වත් මේකට සහයෝගය දෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව තුල තිබ බෙදීම නවත්ත ගන්න මේක ගෙනවයි කියන චෝදනාවත් ජනතා විමුක්ති පෙරමුණට තියෙනවා. කෙසේ වෙතත් මූලාසන මන්ත්‍රීතුමනි, විපක්ෂයක් හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මේක සාකච්ඡා කරලා ස්ථාවරයකට ආවා. ආණ්ඩුවට විරුද්ධව කියන ඕනම විශ්වාස භංගයකට අපි සහයෝගය දෙනවා කියලා. ඒ නිසා මේකට ආණ්ඩුව විපක්ෂ නියෝජනය කරන බොහෝ පක්ෂ මේකට සහයෝගය ලබා දෙන්න අපි කටයුතු කරනවා. මේ යෝජනාව පිළිබඳව සහයෝගය ලබා ගන්න බැරි කියන විශ්වාසය තියෙන නිසා තමයි ගරු මූලස්තර මන්ත්‍රීතුමනි මම ඉල්ලීමක් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ කරුණා කරලා මේ විශ්වාස භංග යෝජනාව සද්භාවයෙන් මේක ගෙනාවනම් මේක ජයග්‍රහණය කරන්න අවශ්‍ය පසුබිම හදලාද තියෙන්නේ. ඒ මේක හදන්න මේක සාකච්ඡා අනිත් දේශපාලන පක්ෂ එක්ක කතා කරාද, ඒ කතා කරලා ඔවුන්ගේ සහයෝගය ලබා ගන්න කටයුතු කරලා තියෙනවද කියන එක අපිට ගැටලුවක්. ඒ නිසා ඔවුන්ට තවත් කාලය තියෙනවා. අද දවසේ හෙට දවස කාල සීමාව තියෙනවා. අනිකුත් දේශපාලන පක්ෂත් එක්ක කතා කරලා මේකට සහයෝගය ලබා ගන්න. මම විශ්වාස කරනවා ගරු මූලස්තර මන්ත්‍රීතුමනි, මේ යෝජනාවට අපි දැක්ක පහුගිය දවස්වල මුස්ලිම් ඇමතිවරයාට විරුද්ධව රටේ ලොකු මතයක් ගොඩනැගෙනකොට මුස්ලිම් ඇමතිවරු ඔක්කොම ඉල්ලලා අස්සුණා. මුස්ලිම් ඇමතිවරු ඔක්කොම අස්සුණා. ඔවුන් මල්වතු නායක හාමුදුරුවෝ හම්බෙලා කිව්වේ මුස්ලිම් ජාතිය ගැන තියෙන අවිශ්වාසය නැති කරන්න ඔවුන් ඒ කටයුතු කරයි කියලා. මෙන්න හොඳ අවස්ථාවක් ඔවුන්ට සහයෝගය දෙන්න. මේ වෙලාවේදී මේ ආණ්ඩුවේ නොහැකිවව ආණ්ඩුව මේ ගැන කටයුතු නොකිරීම නිසා තමයි අද මුස්ලිම් ජනතාවට මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒ නිසා මේ වෙලාවේදී මුස්ලිම් ජනතාව මේ ආණ්ඩුව මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට පුළුවන්
මන්ත්‍රීතුමා විනාඩි 2ක් තියෙනවා.
මේ අයට පුළුවන් එළියට ඇවිල්ලා මේ වෙලාවේදී මේකට සහයෝගය ලබා දෙන්න කටයුතු කරන්න. ඒ වගේම දෙමළ සංධානයේ මන්ත්‍රීවරුන්ට පුළුවන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඔවුන්ගේ කනගාටුවක් ඒ අයට මේ ගැන විවේචනයක් තියෙනවා නම් මේක හෙලා දකිනවා නම් මේ ආණ්ඩුවට විරුද්ධව මේ වෙලාවේදී මේ යෝජනාවට සහයෝගය දෙන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා මුස්ලිම් හා දෙමළ පක්ෂ නියෝජනය කරන පක්ෂ. අද ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා කතා කරා මේ සමහර පක්ෂ දේශපාලන වශයෙන් ඔවුන් ජාතිවාදී අවශ්‍යන්න හදනවා. අපි කිසිම කෙනෙක් ජාතිවාදී අවශ්‍යන්න උවමනා කරන්නේ නැහැ. ආණ්ඩුව තමයි ජාතිවාදී අවශ්‍යලා. අද ආණ්ඩුව කරේ තියෙන කලකිරීම ජාතිවාදී අවශ්‍යලා ඔවුන්ගේ වාසියක් බවට පත් කරගන්න කටයුතු කරන්නේ. ඒ තරම් පහත් තත්ත්වයට මේ ආණ්ඩුව වැටලා තියෙනවා. අද මේ ප්‍රහාරයෙන් පස්සේ 99%කට වන්දි ගෙවලයි කිව්වා. මේ පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබපු අයගෙන් බහුතරයකට අදත් වන්දි ගෙවා ගන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. ඒ නිසා ජාතිවාදයේ අවිස්සු අපි දැක්කා පහුගිය කාලේ. එදා පහුගිය ආණ්ඩුව කාලේ බේරුවල සිද්ධියක් ඇති වුණා. අද ඒ සිද්ධියට ජාතිවාදයේ අවුස්සපු ඇමතිවරු දෙන්නම ඉන්නේ මේ පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ. ඒ වගේම මිනුවන්කොට සිද්ධිය පිළිබඳව අවුරුදු ගානකට ඇතිවෙච්ච නොවිච්ච දෙයක් මේ සිද්ධ වුණේ. ඒ නිසා මේ තුවාල ලැබලා මේ පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබපු මියගිය අයට සාධාරණයක් වෙන්න නම් මේ වෙලාවේදී ඔවුන් කළ යුත්තේ මේ පාර්ලිමේන්තුවේ වගකීතු මන්ත්‍රීවරු කළ යුත්තේ මේ විශ්වාස භංගයට සහයෝගය පළ කිරීමයි කියන එකයි මම විශ්වාස කරන්නේ. අද ආණ්ඩුව විශාල මුදලක් වැය කරනවා ප්‍රචාරක කටයුතු සඳහා. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ගම්පෙරළිය කියන මේ ව්‍යාප්ති වලට විශාල මුදල් ප්‍රමාණයක් වැය කරනවා. හැබැයි ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ මේ පාස්කු ප්‍රහාරෙන් තුවා ලබපු අය වෙනුවෙන් වන්දිතික විධිමත් විදියට ගෙවන්න. ආණ්ඩුව දැන් සුජු ජූලිය ප්‍රකාශය කරලා තියෙනවා. එදා කළු ජූලිය කරත් ආණ්ඩුව එදා රන්තික ජයර් ජයවර්ධන මහත්තයා කාලේ 83. ඒ වගේම අද සුජු ජූලියක් කරන්න හදනවා. මේක සුජු ජූලියක්
මන්ත්‍රීතුමා කාලේ අවසන.
මේක මල ජූලියක් වෙලා තියෙන්නේ. ආණ්ඩුවම එපා වෙලා තියෙන්නේ රටට. මේ ජනාධිපතිවරයා අගමැතිවරයා වග කියන්න ඕනේ මේ සිද්ධීන් වලට. ඔවුන්ට බෝල පාස් කර කර රටේ මිනිසුන්ව ගොනාටම් දන්න බෑ. ඒ විධිමත් විදියට මේ ආණ්ඩුවගේ නොහැකියාව පෙන්නලා තියෙනවා. ඒ නිසා තමයි මේ විශ්වාස භංගය ගෙනල්ලා තියෙන්නේ. එහෙමනම් මේ විශ්වාස භංගයට සහයෝගය පළ කරන්න කොන්දක් තියෙන මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කටයුතු කරයි කියන විශ්වාසය ජනතාව තුළ තියෙනවා. එහෙම නැති වුණොත් ඊළඟ මැතිවරණය වෙනකොට මේ අයට ගම්වලට යන්න බැරි තත්ත්වයක් උදා වෙයි. මේ කාලේ අවසාන නිසා අවසාන වශයෙන් මූලාසන මන්ත්‍රීතුමනි, මේ යෝජනාව පිළිබඳව ගෙනාපු දේශපාලන පක්ෂයක් හැටියට මේක ජයග්‍රහණය කර ගැනීම, ආණ්ඩුවට සහයෝගය දීපු පහුගිය කාලේ ආණ්ඩුවට සහයෝගය දීපු කණ්ඩායම හැටියට මේ ගෙනාපු යෝජනාවට ජයග්‍රහණය කරයි කියලා අපි විශ්වාස කරමින් මම කියන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. හොන්රබල් ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ද.
ගරු කාරක සභා සභාපතිතුමනි, අද අපේ රටේ ඉතාම වැදගත් මේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන දෙවැනි විශ්වාස භංග යෝජනාව තමයි අපි අද විවාද කරමින් සිටින්නේ. මෙහිදී මේ යෝජනාව ඉදිරිපත් කරමින් ගරු අනුකුමාර දිසානායක මහත්මයා දීර්ඝ විස්තරයක් කළා. ඒ වගේම අපේ මට පෙර කතා කරපු මන්ත්‍රීවරුන් මේ පිළිබඳව කරුණු දැක්වුවා. හැබැයි දැන් මේ සිද්ධිය සිදු වෙලා ඊළඟ සතියේ මේ පාර්ලිමේන්තුව රැස් වෙච්ච අවස්ථාවේදී මම එදා පෙන්දලා දුන්නා මේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනෙන ඇල්මරුණු ස්වභාවයේ පරීක්ෂණ. දැන් මේ වෙනකොට දැන් මේක සම්පූර්ණ මේ විශ්වාස භංග යෝජනාවේ වගකීම පවරලා තින්නේ අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට. දැන් එතකොට මම එදා පැහැදිලිව කිව්වා අපි 2018 අප්‍රේල් 4 වෙනි දින ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා මහ බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන්. මම එදා කිව්වා ඒකට වෙච්ච ක්‍රියාදාමයම තමයි දැන් මේ යන්නේ කියලා. දැන් එදා මොකද්ද කළේ? මහ බැංකු බැඳුම් කර සිද්ධියේදී ඒක ප්‍රථම වතාවට එළියට ආවහම 2015 පෙබරවාරි 27 වෙච්ච සිද්ධිය මාර්තු මාසෙදී ගරු අගමැතිතුමා කිව්වා ඒකට කමිටුවක් දැම්මයි කිව්වා. එයාගේ පක්ෂයේ කමිටුවක් දාලා 3 දෙනෙක් නිරුක්ඥ මහතුරු වාර්තාවක් ගෙනල්ලා මෙතන ගෙව්වා. පස්සේ විපක්ෂයේ ඕනෑකම මත දිවුගුණ සෙරමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුවේ අතුරුකම් අනු කමිටුවක් දැම්ම. ඒක මමත් සමාජිකේ එතුමාගේ සහභාගී සභාපතිත්වයෙන් ඒ වාර්තාව ඉදිරිපත් කරන දවසේ පාර්ලිමේන්තුවේ ජූනි 23 වෙනිදා 2015 පාර්ලිමේන්තුව විසුරා හැරියා. ඊට පස්සේ සුනිල් හඳුන්නෙත් මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් ඊළඟ කෝප් කමිටුව 22ක් මන්ත්‍රීවරු ඉඳගෙන පරීක්ෂා කළා. පාද සටහන් දාලා ලොකු කලබගෑනියක් කළා. ඒ වාර්තාව ඉදිරිපත් කළා. ඊට පස්සේ ගරු ජනාධිපතිතුමා විසින් ජනාධිපති කොමිසමක් පත් කළා. ජනාධිපති කොමිසමේ වාර්තාව ඉදිරිපත් කළා. දැන් ජනාධිපති කොමිසමේ ඉදිරිපත් කරපු වාර්තාව පදනම් කරගෙන නීතිපතිතුමා විසින් අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරන බවට වාර්තා වුණා. ගරු සභාපතිතුමනි, මම මේ අවස්ථාවේ ඉතා පැහැදිලිව කියනවා. කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවි දැන් මේ කියන මොහොතේ අපේ පුස්තකාලයට ගිහිල්ලා ඩේලි කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට ගිහිල්ලා ඒකේ තියෙනවා ෆුල් ටෙක්ස්ට් ඔෆ් ඉන්ඩයිට්මන්ට්ස් ඉන් CBSL බොන්ඩ් ස්කෑම් කේස්. මහා බැංකුවේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධ සිද්ධියට සම්බන්ධව අධිචෝදනා පත්‍රය දැන් මේ වෙනකොට කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ තියෙනවා. හැබැයි දැන් වාර්තා වෙන ආකාරයට අධිචෝදනා පත්‍ර වාර දෙන්න කවද්ද? ජූලි මාසේ 19 වෙනිදා. දැන් අද ජූලි මාසේ 10 වෙනිදා ජූලි මාසේ 10 වෙනිදා වෙනකොට කළඹ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ තිනවා අධිචෝදනා පත්‍රය ගරු සභා ගරු සභාපතිතුමනි මම මේ සභාවට මේ මේ මේක අහගන්න විපක්ෂයේ කීප දෙනා ඉන්නේ මන්ත්‍රීවරු අමතුමන්ලා නම් එක්කෙනෙක්වත් පේන්නේ නැහැ ආණ්ඩු ආණ්ඩුවේ ඉස්සරහ පෙළ දෙකේම කවුරුත් නැහැ දැන් මේ අධිචෝදනා පත්‍රය නීතිපතිගේ අංකයේ 131 ඉරක් 2016 මහා අධිකරණයේ අපරාධ නඩු අංකය PTB ඉරක් 01 ඉරක් 05 2019 චෝදනාව නගන අය 10 දෙනෙක් ඉන්නවා පළවෙනි චූදිත ලක්ෂ්මණ අර්ජුන මහේන්ද්‍රන් මං කියවන්න යන්නේ නැහැ වෙලා යන නිසා ඒ ඇතුළු 10 දෙනෙක් ඉන්නවා දැන් මේකේ තියෙනවා අධිචෝදනා නගලා චෝදනා 23 දණ්ඩ නීති සංග්‍රහය මේ මගේ අතේ තිනෝ මේ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තිත් ඒ වගේම පොදු දේපල පනතේ වගන්තිත් වෙනත් ආනුෂාංගික නීතිවලත් අපරාධ නීතිින් යටතේ මේ චෝදනා ගොනු කරලා තිනෝ දැන් මේ චෝදනා 23ට ලියවිලි සහ වෙනත් ඉදිරිපත් කරන දේ මේ අධිචෝදනා පත්‍රයේ දැන් සඳහන් වෙනවා Documents 236ක් මේ විජේ අපේ වික්‍රමරන්ද මැතිතුමත් ඉන්නවා එතුමත් නීතිඥයෙක්නේ දැන් අධිචෝදනා පත්‍ර බාර දෙන්න තියෙන්නේ ජූලි 19 දැන් මේ වෙනකොට කළඹ ටෙලිග්‍රාෆ් පුවත්පතේ අධිචෝදනා පත්‍රය තියෙනවා දැන් ලයිබ්‍රරි එකට ගිහිල්ලා ගන්න පුළුවන් හරි සාක්ෂිකාර 116ක් දැන් මෙන්න මේක තමයි අපි කිව්වේ එදා කිව්වා වැඳුම් කර සිද්ධියට කරන්න යන දේ දැන් චූදිතේ ඔක්කොම දන්නෝ චූදිතේ වෙනුවෙන් ඉන්න නීතිඥ මහතුරුන්ගේ අතේ අධිචෝදනා පත්‍රය තියෙනවා හැබැයි අපිට තියෙන අත්දැකීම් අනුව මම මේ දේශපාලනට එන්න කලින් අවුරුදු 10ක් කොළඹ මහාධිකරණයේ හිටියා ලංකාවේ විභාග වෙච්ච මෑතකදී පෞගේ අවුරුදු 30 35 තුලදී දෙවෙනි ට්‍රයිලට් බයක දෙවෙනි ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය අහපු පාර්ලිමේන්තුවට බොහොම ගහපු නඩුවෙත් මම විත්තිකරුවමනි පෙනී හිටියා එදා ඊට පස්සේ අපි අධිචෝදනා පත්‍ර ගණනාවක අපි පෙනී ඉන්නවා හැබැයි කිසිම අවස්ථාවක අධිචෝදනා පත්‍රය අධිකරණයෙන් බාර දෙනතේ අපේතර අධිචෝදනා පත්‍රයක් ඇවිල්ලා නැහැ දැන් මේක උනේ කොහමද මේක උනේ කොහමද මම මේක සම්බන්ධ කරන්නේ මේ අද විශ්වාසමංග යෝජනාවත් එක්ක එදා විශ්වාසමංග යෝජනාවක් අපි ගෙනාවේ මේ හේතුව නිසා තමයි ආණ්ඩුව කරේ විශ්වාසයක් නැහැ පරීක්ෂණ ගැන විශ්වාසයක් නැහැ නඩු දාන එක ගැන විශ්වාසයක් නැහැ නඩු දැම්මත් ඒ නඩුව පිළිබඳ විශ්වාසිකුත් නැහැ කියන එකට අද කරුණු ඉදපත් වෙලා තිනෝ
විනාඩි දෙකක් තියෙනවා
දැන් ඊළඟට මම එනවා අද මේ විශ්වාසමංග යෝජනාව ගෙනල්ලා තින්නේ පාස්කෘත ප්‍රහාරය සම්බන්ධයි දැන් පාස්කෘත සම්බන්ධයෙන් මොකද උනේ දැන් ජනාධිපතිතුමා කමිටුව පත් කළා ඒ කමිටුවේ දාපු වார்த்தාවක් මත නීතිපතිතුමා විසින් මේ අනිවාර්ය නිවාඩිය වපු පොලිස්පතිතුමයි ආරක්ෂක ලේකම්තුමයි ඒ දෙන්නට චෝදනා පත්‍ර ගෙනල්ලා බී වார்த்தාව දැම්මම මහේස්ත්‍රාත් අධිකරණේ මහේස්ත්‍රාත්තුමිය ඊයේ නියෝගයක් දුන්නා අප දෙන්න පුළුවන් දඬු නීති සංග්‍රහය 296 මිනිස්සු ඝාතනය සම්බන්ධයෙන් තියෙන්නේ එතකොට එතුමිය සඳහන් කළා දිනවා අද වාර්තා කළා දිනවා පුවත්පත්වල ප්‍රමාණවත් කරුණු නැහැ අඩුම තරමේ විත්තිකරුවන්ගේ ප්‍රකාශ අරන් නැහැ කියලා ඒකේ හරි ඊළඟට ඒ කමිටු වார்த்தාවට වෙච්චද දැන් නියෝජ්‍ය කතා නායකතුමාගේ ප්‍රධානත්වයෙන් මෙතනත් නඩුවක් අහන මේ විනිශ්චයකරු මේ උසා මේ දැන් සභාශාලාව තුලත් ඉන්නවා දැන් ඒගොල්ලොත් එකක් අහන දැන් ඒක තාම අහගෙන ඉවර නැහැ අරේ බී වார்த்தා ඉදිරිපත් කරනවා ඒ කියන්නේ දැනට නීතිපතිතුමා විසින් අදහස් කරන චූදිතෝ දෙන්නෙකුට බී වார்த்தාවක් ගෙනහිල්ලා ඒකට අපදුන්නා හරි දැන් මෙතන අපි දන්නේ නැහැ තව කොච්චර කල් ඇයිද කියලා මෙතනත් නඩු අහන කට්ටිය හැබැයි දැන් මේ අහන තේරීම් කාරක ස්වභාවයේ වார்த்தාව මත නඩු බවරන්න පුළුවන්ද කොහොමද කරන්න පුළුවන් කිසිදු නීතිමය පියවරක් ගන්න බෑ ජනාධිපති කොමිසමකින් නම් පුළුවන් ඒ සාක්ෂි අඩක් කරලා ගන්න මේක කරන්න බෑ එහෙනම් ඉතින් කෝප් කමිටු වார்த்தාවෙත් පුළුවන් නඩු දාන්න නෑ මේ සම්පූර්ණ ඇස්බැඳුමක් කරන්නේ මේ සිද්ධිය පිටිපසින් ඉන්න නියම වගඋත්තරකරුව කවුද කියන එක මේ ආණ්ඩුව කියන්නේ අසමත් වෙලා තිනෝ ඒක තමයි ප්‍රශ්නේ අපි මෙතන මුස්ලිම් අන්තවාදීන් තමයි මේ අල්ලගෙන ඉන්නේ හැබැයි ඇත්තටම කවුද මේක පිටිපස්සින් ඉන්නේ කියන එක අද වෙනතුරු ආණ්ඩුවට කියන්න පුළුවන් කමක් නැහැ කිසිම සැකකරුවෙක් අධිකරණ ඉදිරිපත් කළා නැහැ. නියම ආකාරයේ බී වාර්තාවක් එක්ක. මෙන්න මේක තමයි තත්වය. එහෙන එදා බැඳුම් කරේ විශ්වාසය කඩු වුණා. සමහර ඇමතුරු පොත් ලිව්වා. චූදිතව නිදොස් කළා. හැබැයි දැන් නීතිපතිවරයා අධිචෝදනා පත්‍රයක් දාලා තියෙනවා. දැන් මොකද කියන්නේ? දැන් පොත් ලියපු ඇමතුරු දැන් මොකද කියන්නේ? ඊට පස්සේ වාර්තා වුණා ඔපෙච්චර් ට්‍රෙජරිස් එක
කරෝ මන්ත්‍රීතුමා කාලය අවසන්.
ඔය කෙනෙකුට මිලියන 1යි. කොහොමහොම. දැන් ඒවට මොකද වෙන්නේ? ඒක නිසා මේ විශ්වාසය බිඳ වැටලා තිනවා. එදත් විශ්වාසය බිඳ වැටුණා. අදත් විශ්වාසය බිඳ වැටලා තිනවා. එහෙනම් මේ මේ ආණ්ඩුවට කිසිදු ආකාරයකින් සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ තවදුරටත් මේ ක්‍රියාදාමයේ ඉදිරියට ගෙනියන්න. ඒ නිසා මේ විශ්වාස භංග යෝජනාවට අපේ සහාය අපි ලබා දෙනවා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා.